නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සතිපට්ඨාන සූත්‍රයේ කියපු කාරණා එක තව අර පටිච්චසමුප්පාදය ගැන සතිපට්ඨාන සූත්‍රයේ තුලින් පටිච්චසමුප්පාදයත් එක්ක තේරුම් ගන්න ආකාරය පිළිබඳ කරුණු ටිකක් කියන්න බැලුවි. දැන් හැමෝම දන්නවා ඒකායන මාර්ගය දැන් බුදුරණස්ම හැදලි කරනවා. ඒකායන යන වික්‍රමග්ග සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමුතික්කමයි දුක්ඛ දෝමනසාන අත්තංගමයි ඥාය සදිගමයි නිබ්බාන සත්‍ය කිරිය ඉදන් චතර සතිපට්ඨාන. සතිපට්ඨාන හතර තමයි එකම මාර්ගය කියනවා නිවන පිණිස තියෙන. එතකොට දැන් එකම මාර්ගයේ නිවන පිණිස තියෙනනේ සතිපට්ඨානය කියලා කිව්වට පස්සේ ගොඩාක් කනාවට සතිපට්ඨානයේ ගැන තේරුම් ගන්නකොට හැමෝම හිතන්නේ සතිපට්ඨානය කියලා කියන්නේ අර කය ඉරියව් සම්බන්ධයෙන් සිහිය පවත්වාගෙන ඉන්න එක, වේදනාවන් සිත ඒවගෙන සිහිය පවත්වාගෙන ඉන්න එක විතරයි සතිපට්ඨානය කියලා කියන්නේ කියලා. සතිපට්ඨානය කියලා කියන්නේ ඒක විතරක් නෙමෙයි, ඒක සිහිය පිහිට වීම විතරයි. බුදුරණන් සතිපට්ඨාන සංයුක්ත සතිපට්ඨාන විභංග සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ සතිපට්ඨානය කියන්නේ මේ විදිහට කරුණ දෙක කියලා. සතිපට්ඨාන භාවනාව කියන්නේ සමුදේ වය වශයෙන් ඒක දකින ආකාරය පිළිබඳව විස්තර කරනවා. ඊළඟට දැන් මේක ඒකායන මාර්ගය බවට පත් වෙන සතිපට්ඨානේ මේ සියලුම දේ එක නැතුව මේ අර කය මේ මුල් කරගෙන මේ කරන දේ හෝ සිත මුල් කරගෙන වේදනා මුල් කරගෙන කියලා මේ කරන දේ නෙමෙයි ඒකායන මාර්ගය බවට පත් වෙන්නේ. මේ සතිපට්ඨාන සූත්‍රයේ තුල තියෙන සියලු දේ හොඳට නිරවුල් තේරුම් ගැනීමත් එක. දැන් සමාල්ලාවට සමහර කෙනෙක් මේක නිවැරදි තේරුම් ගන්න නැතිකම නිසා බොහෝ වෙලාවට අද අර සතිපට්ඨානයේ ඉතර තිබුණා නම් ඇති අනිත් දේවල් අවශ්‍ය නැහැ. පටිච්චසමුප්පාදයේ ඊළඟට පංචවිපාස්කන්ධය වගේ තේරුම් ගන්න අවශ්‍ය නැහැ. මේ සතිපට්ඨානෙ මෙහෙම සියයේ පිටුවන් ඉදීම අවුරුදු 7ක් උපරිම අවුරුදු 7ක් ඇතුළත ධර්මය අවබෝධනවා කියන හැඟීම තියෙනවා. නමුත් සතිපට්ඨානෙ හරියට අධ්‍යයනය කරොත් සතිපට්ඨාන තුළ ඒ සියලුම දේවල් තියෙනවා. සතිපට්ඨානයේ නිවර්ද තේරුම් ගන්න පවබේ පටිච්චසමුප්පාදයේ පංචවිපාස්කන්ධ මේ කිසි දෙයක් තේරුම් ගන්න නැතුව සතිපට්ඨානය තේරුම් ගන්න බෑ. ඒ විදිහට සතිපට්ඨානය තේරුම් ගත්තොත් තමයි ඒ විදිහට පුරුදු කරොත් තමයි සතිපට්ඨානයේ සැබෑවටම නිවන් මාර්ගයක් වෙන්නේ. ඒ සතිපට්ඨාන සූත්‍රයේ නිවර්දව තේරුම් ගත්තොත් අන්න ඒක නිවන් මාර්ගයක් බවට ඒ විදිහට පුරුදු කරොත් සිදු වෙනවා. එහෙම නැතුව මේක කොටසක් අල්ලගෙන පුරුදු කරා කියලා ඒක බුදුරණවහන්සේ දේශනා කළපු සතිපට්ඨානෙ නෙමෙයි. එතකොට මේකේ සතිපට්ඨානෙ පැහැදිලි කරපු ඒ පැහැදිලි කරන ඒ වගේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මොකද්ද සතිපට්ඨානෙ කියන්නේ. කය කෙරෙහි කය අනුදැකීමින් වාසය කිරීම, සිහියෙන් නුවණින් වීර්යයෙන් යුක්තව ඇලීම ගැටීම දුරු කරමින්, වේදනාවන් කෙරෙහි වේදනාවන්හි වේදනාවන් කෙරෙහි සිහියෙන් වීර්යයෙන් නුවණින් යුක්ත වාසය කිරීම, සිතෙහි සිත කෙරෙහි සිතෙහි සිත අනුමෝදකෙමින්. මෙතන මේ කියන කාරණාත් ඒ ක්‍රම හතර විස්තර කරන දේ තුලත් තියෙනවා. යම් කිසි හිතන්න ඕන කාරණාවක් මෙතන කය දකිමින් වාසය කරනවා කියලා නෙමෙයි කියන්නේ, වේදනාව දකිමින් වාසය කරනවා කියලා නෙමෙයි කියන්නේ, සිත දකිමින් වාසය කරනවා කියලා නෙමෙයි කියන්නේ, ධර්මයන් දකිමින් වාසය කරනවා කියලා නෙමෙයි කියන්නේ, කයෙහි කය අනුමෝදකෙමින් වාසය කරනවා, වේදනාවන්හි වේදනාවනුව දකිමින් වාසය කරනවා, සිතෙහි සිතානුව දකිමින් වාසය කරනවා, ධර්මයන්හි ධර්මයන්ව දකිමින් වාසය කරනවා. එතකොට මේක තමයි මේ විස්තර වශයෙන් ඒ හතර විස්තර වශයෙන් පැහැදිලි කරලා තියෙන සතිපට්ඨාන සූත්‍රය තුල. කොහොමද මේ කයෙහි කයානුව දකිමින් වාසය කරන්නේ? දැන් අපි ගොඩක් වෙලාවට සතිපට්ඨානේ කයානුව දකිමින් නම් වාසය කරනවා. ඒ කියන්නේ කය මොකද්ද කියන එක හොයනවා. නමුත් කයෙහි කයානුව දකිමින් වාසය කරන්නේ නැහැ. වේදනාවන්නේ වේදනාණු දකින් වාසය කරන්නේ නැහැ. සිතේ සිතාණු දකින් වාසය කරන්නේ නැහැ. කයෙහි කයාණු දකින්මින් වාසය කරන්න නම් වේදනාවන්නේ වේදනාණු දකින් වාසය කරන්න නම් සිතේ සිතාණු දකින් වාසය කරන්න නම් ධර්මයන්නේ ධර්මයන්ණු දකින් වාසය කරන්න නම් හොඳට සතිපට්ඨානිය තේරුම් ගන්නට ඕනේ පටිච්චසමුප්පාදෙත් එක්ක. මොකද සතිපට්ඨානි මේ කය මුල් කරගත්ත දෙයක් හැම දෙයකටම කායන පස්සනාවේ තියෙනවා. ආනාපාන සතිය, ඉරියාපතේ, සති සම්පජන්නේ, ඊළඟට ධාතු මනසිකාරේ, ඊළඟට පටික්කෝලේ, නවසීවතිකේ, මේ හැම එකම තියෙනවා කය මුල් කරගෙන දෙයක්. නමුත් කයේ කයානු දැක්මින් වාසය කරනවා කියනකොට සතිපට්ඨානේ හැම එකක් අවසානයේම කියන කාරණාවත් එක්ක හොඳට සිහි යොමු කරලා බලන්නට ඕනේ. ඒ වගේම තමයි වේදනාවත්. වේදනාවත් වේදනාව කියන කාරණාව කියනකොට අර සැප දුක ඒව කාරණාව තියෙනවා. ඊළඟට සිත කියනකොට රාග හිතක් කියන දේ තියෙනවා. නමුත් සතිපට්ඨානේ එතන ඒකේ වේදනෝපස්සනායිපව අවසානට කියනවා වේදනාවන්නේ වේදනාව අනුදකින් වාසය කරන ආකාරය පටිච්චසමුප්පාදයට අනුකූලව. ඒ වගේම සිතේ සිත අනුදකින් වාසය කරන එකත් කියනවා. ධර්මයන්ගේ ධර්මයන් අනුදකින් වාසය කරන එකත් කියනවා. එතකොට එහෙනම් ඒ ටික තේරුම් ගන්න පටිච්චසමුප්පාද තේරුම් ගන්න තුව කවදාවත් බැ. දැන් ආනාපාන හතිය විස්තර කරලා කායන පස්සනා කොටස ආනාපාන හතිය විස්තර කරලා වාග්යතුන් වහන්සේ පැහැදිලි කරනවා මොකද්ද? මෙසේ ඉති අජ්ජත්තං වා කායේ කායන පස්සේ විහෙරති, බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති, අජ්ජත බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති, ඊළඟට සමුදය ධම්මවන් පස්සේ වා කායසින් විහෙරති, වය ධම්මවන් පස්සේ වා කායසින් විහෙරති, සමුදය වය ධම්මවන් පස්සේ වා කායසින් විහෙරති, අත්ති කායෝති වා පනස සති පච්චුප්පාටිතා හෝති, යාවදීව ඥානමත්ථාය පතිසතිමත්ථාය අනිසිතෝච විහෙරති, නජකින්චි ලෝකේ උපාදීති, ඒවම් පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායන පස්සේ විහෙරති. එතකොට මේ විදිහට හැම අනුපස්සනාවකම විස්තර කරන්නේ මේක තමයි සතිපට්ඨානයේ තියෙන හරය. සබහැරු සතිපට්ඨාන සූත්‍රයේ තියෙන හරය මෙන්න මේ කාරණාව. දැන් මේක අපි හොඳට ඉස්සෙල්ලා තේරුම් ගන්න. මම අර කලින් සතිපට්ඨාන සූත්‍රය විස්තර කරපු එකෙත් මේක විස්තර කළා ටිකක්. දැන් අජ්ජත් බහිද්ධා කියන කාරණාව ඉඳලම එතනින් එහා තියෙන සියලු දේවල් තේරුම් ගන්න නිවැරදිව පටිච්චසමුප්පාදය තේරුම් ගන්නට ඕනේ. එතකොට දැන් සූත්‍රයක් තියෙනවා සංයුත්තනිකායේත් මේ සතිපට්ඨාන සංයුත්තේ. සතිපට්ඨානේ වරද්දවා ගත්තොත් නිවන් මාර්ග වරදිනවා. සතිපට්ඨාන නිවැරදි කරගත්තොත් නිවන් මාර්ගය නිවැරදි වෙනවා. සතිපට්ඨාන වරද්දවා ගන්න වරද්දවා ගැනීම තමයි ගොඩක් සිද්ධ වෙලා තියෙන්නේ. නිවැරදි කරගන්නේ කොහොමද කියලා විස්තර කරනවා සතිපට්ඨානේ. අජ්ජත්ත සමුදය ධම්මන් පස්සෙව කයසින් විහෙරති. අජ්ජත කාය සමුදය ධම්මන් පස්සෙව කයසින් විහෙරති. අජ්ජත කාය වය ධම්මන් පස්සෙව කයසින් විහෙරති. අජ්ජත කාය සමුදය ධම්මන් පස්සෙව කයසින් විහෙරති. ඊළඟට බහිද්ධා කායේ ඒ විදිහටම විස්තර කරනවා. අජ්ජත බහිද්ධා කායේ ඒ විදිහටම නවාකාරට විස්තර කරනවා. මේ නවාකාරයටම දැක්කහම තමයි සතිපට්ඨාන නිවැරදි කරගත්තා වෙන්නේ. එතකොට දැන් මේක අපට අපි තුල තියෙන දැනීමත් එක්ක තේරුම් ගන්න කිව්වොත් එහෙම අපි ලොකු අවුලකටපත් වෙනවා. මොකද්ද ලොකු අවුල? මේ දැන් අජත්ත දැන් අපිට ඕනම කෙනෙකුට තියෙන දැනුම තමයි සතිපට්ඨාන විස්තර කරන් යනකොට අජත්ත බහිද්ධා කියලා කාරණාව බෙදාගෙන යනීමත් එක්ක අපි හැම වෙලෙම සාපේක්ෂතාවයක් එක්ක මේ තියෙන අනුපස්සනාවක් අපි පුරුදු කරලා මේක ආධ්‍යාත්මිකයි ඊළඟට අනික්කිනාගේ බාහිරයි කියලා අපි දෙක ගලපලා බලනවා. නමුත් එහෙම බැලුවට පස්සේ අජත්ත බහිද්ධා කියලා ඒ විදිහට වෙන් කරාට අජත්ත බහිද්ධ දෙක එකට වෙන් කරගන්න හැකියාව නැහැ ඊට පස්සේ. අජත්ත බහිද්ධ කියලා වෙන් කරනවා. මේ මම කරන එක දැන් මගේ කයි මෙහෙමයි අනුගේ කයි මෙහෙමයි. දැන් ඒක වෙනම විතරයක් මේ මේකේ තියෙනවා. මොකද මේ නවසීවතක කියන්නේ. ඒක වෙනම අනුංගේ කයක් බලලා තමන්ගේ ගලපන එක වෙනම කියනවා. ඒක අර අතිපට්ඨානයේ සිහි පිටව ගන්න අවශ්‍ය නිමිත්තක් හැටියට. අනුංගේ කයේ කුණු වෙන එක සිහි කළා තමන් කයක් මේ විදිහම කියලා ගැලපීම. මොකද මෙතන ගැලපීමක් එක්ක නෙමෙයි කියන්නේ. මෙතන අජ්ජත් බහිද්ධා කියලා බෙදා ගැනීමක් විස්තර කරන එක තේරුම් ගන්න මේ අවසාන කියන පටිච්චසමුප්පාදයත් එක්කම තේරුම් ගන්නට ඕනේ. එහෙම නැති වුණොත් එහෙම කවදාවත් අජ්ජත් බහිද්ධා දෙක එකට කාරණාව කවදාවත් තේරුම් ගන්න බෑ. එතකොට එහෙනම් දැන් පටිච්චසමුප්පාදය තමයි සම්පූර්ණයෙන්ම සතිපට්ඨානේ මේ අවසාන ටිකේ තියෙන්නේ. එහෙනම් සතිපට්ඨානේ වඩන්නට මේ පටිච්චසමුප්පාදය කියන කාරණාව නිරවුල්ව තේරුම් ගත්තේ නැතිනම් බුදුරණවහන්සේ පෙන්වා දීපු සතිපට්ඨානේ ඒකායන මාර්ගයේ වන නිවන් මාර්ගයේ සතිපට්ඨානේ පුරුදු කරන්න බෑ. හැබැයි සිහිය පිහිටවීමක් කරන්න පුළුවන්. හැබැයි සිහිය පිහිටවීම කරන දේ ඒකායන නිවන් මාර්ගය වෙන්නේ නැහැ. අර බුදුරණවහන්සේ පැහැදිලි කරන ආකාරයට අවසානයේ පැහැදිලි කරන්නේ මේ කාලවලදී උපරිම අවුරුදු 7ක් ඇතුළත මේ අනාගාමී වරහත් වෙනවා කියන කාරණාව වෙන්නේ නැහැ. මෙන්න මේ ටික දැනගත්තේ නැතිනම් එහෙනම් අතිපට්ඨානිය තුළ මෙන්න මේක ඉස්සලා තේරුම් ගන්නට ඕන. එහෙනම් මේක තේරුම් ගන්න බැහැ පටිච්චසමුප්පාද තේරුම් ගන්න නැතුව. පටිච්චසමුප්පාද තමයි මේ අවසාන කියලා තියෙන විස්තරය තුළ තියෙන්නේ. පටිච්චසමුප්පාදයේ කියන විස්තරය තමයි මේක තියෙන්නේ. දැන් මෙතන පැහැදිලි කරන අවසානෙට අත්ති කායෝතිවා 50 සතිපච්චුප්පට්ඨිතා හෝති. යාවදේව ඥානමත්ථය ප්‍රතිසතිමත්ථය අනිසිතෝච විහෙරති නජකින්චි ලෝකේ උපාදීයති ඒවම්පි කෝ භික්කවේ කාය කයන පස්සේ විහෙරති. එතකොට මේ හයක් ඇතැයි කියලා ගන්නවා කුමක් පිණිසද? මතුමත්ත්‍ය නුවණ දිනු කර ගැනීම පිණිස, ඒක හුදෙක් ඥානිය දිනු කර ගැනීම පිණිස, සිහිය දිනු කර ගැනීම පිණිස. ඒ එහෙම අරගෙන මොකද වෙන්නේ? අනිසිතෝච විහෙරති අන්න එකතුණි වාසය කරනවා. නජකින්චි ලෝකේ උපාදීයති, ලෝකේ කිසිවක් හා උපාදාන කරගන්නේ මෙන්න මෙහිමයි කයෙහි කය අනුදකින් වාසය කරන්නේ. කය කෙරෙහි කය අනුදකින් වාසය කරන්නේ. දැන් අපි භාවනාව පුරුදු කරනකොට සිහිය පවත්නකොට දැන් අපි ආනාපාන හතියේ පුරුදු කරනවා. ආනාපාන හතියේ ඉඳලා හුස්ම රැල්ල ගැන අවධානය යොමු කරන් ඉන්නකොට අපි බලන්නේ හුස්ම රැල්ල. අපි කයේ කයනෝ නෙමෙයි දකින්නේ. හුස්ම රැල්ල ගැන හැටි තේරුම් ගන්න පුළුවන්. ඒක කයේ කොටසක්, ඒක ක්‍රියාකාරීත්වය. ඊළඟට අසුබ වශයෙන්, පටික්කුල වශයෙන්, ධාතු වශයෙන්, ඊළඟට සම්පජන්න වශයෙන් සිහියෙන් අපි ඒ දේ කරනවා. ඒක බලන්නේ කයේ ස්වභාවය. කය කෙරෙහි කය අනුසිය පවත්වනා නෙමෙයි. ඊළඟට වේදනාවන් කියන බලනවා. ඒතර වේදනාව බලන්නේ. වේදනාවන්හි වේදනාවන් අනුසිය බලන්නේ. අපි බලන්නේ වේදනාවේ ස්වභාවය මොකක්ද? වේදනාවන් කෙරෙහි වේදනාවන් දකින්නේ නැහැ. සිත බලනවා. සිත කියලා දෙයක් ඇතුළේ සිත නෙමෙයි බලන්නේ, සිතවිල්ල. සිත කියලා දෙයක් බලනවා. අපි සිතේ සිත අනුව නෙමෙයි බලන්නේ. ඒ වගේම ධර්මයන් බලනවා. ධර්මයන්හි ධර්මයන් අනුව බලන්නේ. එතකොට ඒ කියන කාරණා හතරෙම තියෙන්නේ අපි බලන ක්‍රමයේ තුල එකක් අණුව බලනවා නෙමෙයි ඒ දේ බලනවා මිස. ඒතකොට එකක් අණුව බලනවා කියන කාරණාව දැන් ඒක විස්තර කරගන්න තේරුම් ගන්න පටිච්චසමුප්පාද මේ කාරණාත් එක්ක බලනකොට මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න බලන්න. දැන් අපි සිතුවිල්ලක් එනවා. සිතුවිල්ලක් එනකොට අපි බලනවා සිතුවිල්ල දැන් කාගිතක් එනවා. රාගසිත මොකද්ද කියලා අපි බලනකොට අපි බලන්නේ රාගසිත කියන කාරණාව සිතෙහි සිතානුව නෙමෙයි බලන්නේ. රාගසිත කියනකොට බලනවා මේක ඔන්න අර මෙහිම මෙනෙහි කරපු නිසා මෙහිම හටගත්තා, මෙහිම මෙනෙහි කරපු නිසා රාගසිත බෙදෙනවා. බෙදලා ඒක බලනවා. ඒතරයි බලන්නේ රාගසිත කියන කාරණාව. සිතෙහි සිතානුව දකින්නවා නම් බුදුරණවහන්සේ දකින්න කියන්නේ පටිච්චමුප්පාදේ. පටිච්චමුප්පාදේ කියලා කියන්නේ අර රාගසිත කියන කාරණාව නිර්මාණය වීමට ඇතිවෙච්ච පදනම. රාගසිත කියන කාරණාව නිර්මාණය වීමට ඇතිවෙච්ච පදනම අවිද්‍යාව හේතු කරගෙන හටගත්ත පටිච්චසමුප්පාදයට එක තමයි මේ රාගසිත කියන පදනම ඇති වෙන්නේ. එතකොට මෙතන සිදුවන පටිච්චසමුප්පාද න්‍යාය බලන්න ඕනේ. රාගසිත කියන ස්වභාවයක් අපේ ලෝකෙට ඇති වෙنده සකස් වෙන්නට හේතු වෙච්ච පටිච්චසමුප්පාද න්‍යාය. අවිද්‍යාව කියන්නේ මොකද්ද? සංස්කාර කියන්නේ මොකද්ද? විඥාන කියන්නේ මොකද්ද? නාම රූපේ සලායතන පස්ස මෙන්න මේ කාරණා ඇතන හිමසන්නට ඕන. එතකොට අහුවෙන්නේ අර රාගසිත කියන කාරණාව තියේදී රාගසිත අනුව බලනවා. අර රාගසිතක් කියන දේ ඇති උනේ කොහොමද කියලා ඒක අනුව දකින්න එක තමයි අර රාගසිත කියන කාරණාවේ හට ගැනීම දකින්නේ. හැබැයි එතකොට හටගත්ති කුමද්ද? අවිද්‍යාපත්‍යෙන් නිර්මාණය වෙච්ච පටිච්චසමුප්පාදයක්. අන්න අවිද්‍යා ප්‍රත්‍යයෙන් නිර්මාණය වෙච්ච පටිච්චසමුප්පාදයක් කියලා සමුදය දකින්න. දැන් පටිච්චසමුප්පාද දකිනකොට ඉස්සෙල්ලාම විස්තර කරන්නේ මේ සමුදය දකින්න මිසක් Nirodha දකින්න නෙමෙයිනේ. දැන් අපි අපට පුළුවන් Nirodha දකින්න. තේරුම් ගන්න. රණ රාගිතක් ආවා. දැන් නෑ. රාගසිත එනව දකින්නේ නෑ. සිතුවිල්ල දකින්නවා. ඇති වෙනව දකින්නවා. වේදනාවක් ඇති වෙනව දකින්නවා. ඇතිවීම අපට අහුවෙන්නේ. වේදනාවක් කියලා ඉස්සෙල්ලාම තේරෙනවා. නැතිවීම දකින්නවා. එතකොට අපි දකින්නේ තියනවා කියලා ගත්ත අරගෙන මුලින්ම ඒක බලනවා නැති වෙනවා. කොහොමත්තර ඒක හේතු නිසා හටගත්ත දෙයක් නිසා හේතු නැතිවම නැතිලා යනවා. එතකොට ඉඳ නැතිලා යනවා. නමුත් අපි දැක්කේ නැහැ හට ගැනීම. හටගෙන දැක්කේ නැති නිසා අපට යනවා අපි දැන් මේක දැක්ක කියලා. හැබැයි අපි මේ දැක්කේ වේදනාවන්හි වේදනාවනෝ නෙමේ දැක්කේ. අපි දැක්කේ වේදනාවක් කියලා දෙයක් ගත්තා තිබිච්ච වේදනාව නැති වෙලා ගියා. සිතක් කියලා දෙයක් ගත්තා තිබිච්ච නැතිලා ගියා. කයක් කියලා දෙයක් ගත්තා තිබිච්ච කය නැතිලා ගියා. අන තියනවා කියලා ගත්ත දේ නැති වෙනවා කියන දෙයට යනවා. සාස්වතීන් උච්චේදයට යනවා. එතකොට කච්චනගත සූති බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් පටිච්චසමුප්පාදය සමුදය දකිනවා නම් එයට මේ ලෝකේ නැහැ කියන්න බෑ. පටිච්චසමුප්පාද නිරෝධය දකිනවා නම් තියනවා කියන්න බෑ. එතකොට එනම් තියෙනවා හෝ නැහැ හෝ කියන දෙකම හටගන්නේ පටිච්චසමුප්පාදය දකින්න නැති නිසා. එහෙනම් හේවියුත්තේ මොකද්ද? සමුදය. නිරෝධය නෙමෙයි. අපි හොයන්නේ හැම මොහොතකම සිතක් කාසිතක් ආවත් වේදනාවක් ආවත් අපි මේ තිබිනදී නැහැ කියලා බලන්ද මුලින්ම නිගමනයක් දීලා හොයනවා. මේක නැතිවීම බලන්න. නමුත් ඒ දේ තුල අපි නිරෝධයක් හොයනවා. හැබැයි නිරෝධය දැක්කේ මොකද? තියනවා කියලා ගත්ත සකස් කරගත්ත ලෝකේ. අවිද්‍යාවෙන් හටගත්තේ දෙය නෙමෙයි. අවිද්‍යා නිරෝධයෙන් තමයි නැති වෙලා යන්නේ මේ හටගත්ත ලෝකේ. එතකොට ඉඳන් අපි නිරෝධය දැක්කනම් දැකිය යුත්තේ අවිද්‍යා නිරෝධය. අවිද්‍යා නිරෝධය දකින්නේ ප්‍රඥාවෙන්. අවිද්‍යා නිරෝධයක් සාක්ෂාත් වෙනවා නම් රහතන් වහන්සේට. එහෙනම් අපි නිරෝධයක් දැන් භුක්ති විඳනවා නම් සාක්ෂාත් වුණා නම් එහෙනම් නැතිලා තියෙන මොකද්ද? අවිද්‍යාව. එහෙනම් රහත් වෙන්න ඕන. එහෙනම් අපි දැන් වේදනාවක් නැති වෙනවා දකින්නවා කියන කාරණාව තුළ අපි නැතිවීමක් දැක්කනම් ඒ නැතිවීම දැක්කේ හරියට දැක්කනම් නැතිවීම දකින්න ඕනේ අවිද්‍යාව නැතිවීම. නමුත් අපි දැක්කේ එහෙනම් අවිද්‍යාවෙන් හට ගැනීම නොදකපනිස අපි දැක්කේ තියෙන දෙයක් නැති වුණා කියලා. ඒකත් එක්ක තියෙන දෙයක් නැති වුණා කියන දෙයත් එක්ක අපි අර අපි අභ්‍යන්තරයේ සාස්වතයෙන් උච්චේදරන දෘෂ්ටිය තියෙනවා. නමුත් අපට ඒක තේරෙන්නේ නැහැ සාස්වතයෙන් උච්චේදරනවා කියලා. එහෙනම් මෙන්න මේ පටිච්චසමුප්පාදය හොයන්නට ඕනේ. ඒකයි මම අර මුලින්ම මේ දේශනාව විස්තර කරනකොට පැහැදිලි කරේ. සතිපට්ඨානිය කියන්නේ කය බලනවා නෙමේ, වේදනා බලනවා නෙමේ, සිත බලනවා නෙමේ, ධර්මයන් බලනවා නෙමේ. කයෙහි කය අනුදැකීම, වේදනාවන්හි වේදනා අනුදැකීම, සිතෙහි සිත අනුදැකීම, ධර්මයන්හි ධර්මයන් අනුදැකීම. ඒ දෙය අපට බලන්න බෑ මේ පටිච්චසමුප්පාද න්‍යායේ නිරවුල්ව නිවැරදිව තේරුම් ගන්න නැතුව. පටිච්චසමුප්පාද න්‍යායේ නිවැරදිව නිරවුල්ව තේරුම් ගත්තොත් විතරයි අපට ඒ කාරණා දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ. නැත්තම් අපි දකින්න තියනවා කියලා ගත්ත, තියනවා කියලා බෙදාගත්ත දේ අපි නැහැ කියලා දකිනවා. හැබැයි නැහැ කියන දේ කෙනෙකුට ආවනම් එයා පටිච්චසමුප්පාය සමුදියේ නොදකපු නිසාමයි නැහැ කියලා ගත්තේ. තිබිච්ච වේදනාව නැති වුණා කියලා වේ, මේ කය නැති වෙනවා කියලා වේ, සිත නැති වෙනවා කියලා වේ. මොකද්ද? නැහැ කියන දෘෂ්ටියට පදනම පටිච්චසමුප්පාය සමුදිය දැක්කේ නැහැ. ඒ නිසා එහෙනම් එයා මූලික දේ දැක්කේ නැහැ. මූලික දේ නොදැක්ක නිසා එහෙනම් පටිච්චසමුප්පාදයේ නොදැකීමත් එක්ක සතිපට්ඨාන වඩිලා නැහැ. එහෙනම් මෙන්න මේ පටිච්චසමුප්පාද න්‍යාය තේරුම් ගත්ත කෙනෙක්, පටිච්චසමුප්පාදය තේරුම් ගත්ත කෙනෙක් තමයි කයක් ඇතයි කියලා ගන්නේ. මොකද කයක් ඇතයි කියලා ගන්න වෙනවා. දැන් එයාට කයක් ඇතයි කියලා ගත්ත නිසා තමයි ඇතයි කියලා ගත්ත කයට සිහිය පවත්වන්නේ. කයක් ඇතයි කියලා ගන්නේ හැබැයි යන්නේ නුණක් තියෙනවා. මතුමත්තේ සිහිය නුණ දීරෝ කියලා ගැනීම පිණසයි ගන්න කියලා. එහෙම ගත්තට පස්සේ මොකද වෙන්නේ? අන්න හොයනවා. මොකද හොයන්නේ? සමුදි ධම්මෝන පස්සීව, වෛ ධම්මෝන පස්සීව, සමුදි වෛ ධම්මෝන පසු. නැතිවීමක් නෙමෙයි හොයන්නේ, සමුදයක්. වේදනාවක් නැතිවීමක් නෙමෙයි හොයන්නේ, සිතක් නැතිවීමක් නෙමෙයි හොයන්නේ, කයක් නැතිවීමක් නෙමෙයි හොයන්නේ. ගත්ත කය, ඇතයි කියලා ගත්ත කය, ඇතයි කියලා ගත්ත වේදනාව, ඇතයි කියලා ගත්ත සිත, ඇතයි කියලා ගත්ත ධර්මයන් හි සමුදය හොයනවා. අන්න තම අන්න ඒක තමයි කයෙහි කය අනුදැකීම. ඇතයි කියලා ගත්ත දෙහි සමුදය හොයනවා. අරගෙන නැති කරනවා නෙමෙයි. ඇතයි කියලා ගත්ත දෙහි සමුදය හොයනකොට අහුවෙන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදය. සමුදයක් සමුදය අහුවෙන්නේ පටිච්චසමුප්පාදය. අන්න පටිච්චසමුප්පාදයේ අහුවීම තමයි සමුදි ධම්මෝනපස්සීව කියලා කියන්නේ. වෛ ධම්මෝනපස්සීව කියලා කියන්නේ හටගත්ත කය නැතිවීම නෙමෙයි. හටගත්ත වේදනාව නැතිවීම නෙමෙයි. සමුදය දකිනකොට මොකද වෙන්නේ? ප්‍රඥාවෙන්ම දකිනවා, අවිද්‍යාවෙන් මේක හටගන්නවා, අවිද්‍යාව නිරෝධයෙන් මේක නැතිනවා කියන අන්න නූණ හටගන්නවා ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් ස්පර්ශ කිරීමක් මිසක් නිරෝධය කියන්නේ සාක්ෂාත් කිරීමක් නෙමෙයි. නිරෝධය සාක්ෂාත් වුණා නම් අන්න එයා රහත් වෙනවා. එතකන් සාක්ෂාත් මේ වෙන්න බෑ. එතකොට එහෙනම් අපට දැන් වේදනාවක් තේරෙනකොට අපට වේදනාවක් නැතිවෙනවා තේරෙනවා නම් නැති වුණා තේරුනේ වේදනාවේ මිසක් වේදනාව අනුව බැලීමක් නෙමෙයි. වේදනාවන්නේ වේදනාව අනුව බැලීමක් නෙමෙයි, නැතිවීමක් අහුනේ වේදනාව විතරක් ගත්ත නිසා. වේදනාව අනුව බලන්න නම් මේ වේදනාව මුලින් ඉඳලා හොයන්නට ඕන. එහෙම හොයාගෙන යනකොටන්න ඒක අනුව බලන්න. එතකොට දැන් අජ්ජත් බහිද්දා කියන මේ සියලු කාරණා තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ මේ පටිච්චසමුප්පාද න්‍යාය තේරුම් ගන්නත් විතරයි. එහෙම නොවුනොත් මේ කිසි කාරණා තේරුම් ගන්න බැරි වෙනවා. එතකොට මෙතන පොත පටිච්චසමුප්පාද තේරුම් ගන්න. දැන් බුදුරණවහන්සේ දේශනා කළා තියෙනවා සම්මාදිට්ඨියට මුල පටිච්චසමුප්පාද සමුදය නිරෝධය දෙකීම. ඊළඟට අපේ පැවැත්ම තියෙන සම්පූර්ණ පටිච්චසමුප්පාදෙත් එක. එතකොට නම් පටිච්චසමුප්පාදයේ හොයනකොට කයක් ඇතයි කියලා ගත්තා කියන්නේ ආනාපාන හති අරමුණක් ගත්තා කියන්නේ පටික්කුල අරමුණක් ගත්තා කියන්නේ ඊළඟට ධාතුමනසික අරමුණක් ගත්තා කියන්නේ සති සම්පජඤ්ඤේ අරමුණක් ගත්තා කියන්නේ වේදනා පස්සනාවක් ගත්තා කියන්නේ සිත චිත්තන පසිත එකක් ගත්තා කියලා කියන්නේ මොකද්ද අපි පටිච්චසමුප්පාදයේ නිර්මාණය වෙච්ච දෙයක් ගත්තේ සත්‍ය නොදැකීමත් එක්ක පටිච්චසමුප්පාදයේ තුල නිර්මාණය වෙච්ච දෙයක් තමයි මේ අල්ලගත්තේ අන්නේ අල්ලගත්ත දේ තමයි හොයන්න තියෙන්නේ. එතකොට නැති වෙලා යන්නේ ප්‍රඥාවෙන් දකින කොට අර අල්ලගත්ත දේ නෙමෙයි. අල්ලගත්ත දේ තුල පදනම් වෙච්ච අවිද්‍යා ආදී පටිච්චසමුප්පාද. අපි හිතන්නේ අපට නැති විය යුත්තේ අල්ලගත්ත දේ කියලා. එක්ක වේදනාව, එක්ක සිත, එක්ක නැත්තම් අර මේ ගත්ත අරමුණ. ඒක නෙමෙයි නැති විය යුත්තේ. ඒක සම්පූර්ණ නැති වෙලා යනවා. අවිද්‍යාව නැති වෙලා ගියාම. එකෙනෙක් ඉස්සරහට පස්සේ එතෙක් කරහට ගන්න ප්‍රඥාවක් විතරයි. ඒතර අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? අවිද්‍යාව නිසා අවිද්‍යාව කියලා කියන්නේ දැන් අපට ඒ අවස්ථාවේ සත්‍ය දකින්නේ නැහැ. දුක්ඛ අඥානං, සමුදය අඥානං, නිරෝධය අඥානං, මග්ගය අඥානං. දුක කියන්නේ මොකද දන්නේ නැහැ, සමුදය දන්නේ නැහැ, නිරෝධය දන්නේ නැහැ, මාර්ගය දන්නේ නැහැ. එතකොට අපට සතිපට්ඨාන අරමුණක් දෙන්න එනකොට අපි මේ අවස්ථාව තුළ දන්නේ නැහැ සත්‍යයතන. දුක කියන්නේ මොකද්ද කියන කාරණාව කියන්නේ එතන සංස්කරණේ වෙච්ච හැටි සංස්කාර දුක්ඛයක් කියලා දැක්කේ නැහැ. සංස්කරණේ වීම අහුනේ නැහැ. සංස්කරණේ නොවීම මේ නිරෝධය කියන කාරණා අහුනේ නැහැ. ඒ දැකීම මාර්ගය කියන කාරණා අහුනේ නැහැ. එතකොට සතිපට්ඨානයේ අරමුණක් ගන්නකොටම අපි තුල එතන තිබුණේ නැහැ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඒ නිසා මොකද වෙන්නේ? සත්‍ය නොදැකීමත් එක්කම ගොඩනගෙන දේ තමයි යමක් තියෙනවා සිතක් හයක් වචනයක් කියන අපේ අභ්‍යන්තරයේ ජීවිතේ පැවැත්මට යමක් තියෙනවා කියන හැඟීම අභ්‍යන්තරේ තියෙනවා. එතකොට අපේ ලෝකෙට තම තමන්ගේ ලෝකෙට පැවැත්ම වෙනස යමක් ගොඩනගලා තියෙනවා. අන්න ඒ නිසා මොකද වෙන්නේ? පවතින්නට ද්වේතාවය බෙදෙනවා. ලෝකයක් එක්ක අපේ ජීවිතේ පවතින්නට දෙකක් බෙදෙනවා. ඇහැ රූපය, කන ශබ්දේ, නාසයේ ගන්ධය, දිව රසය, කය පහස, මනස අරමුණ කියලා චක්ක විඥානයේ විසින් චක්ක විඥානය කියන්නේ විඥානියගේ ක්‍රියාව විසින් නාම රූප විඥාන ප්‍රවැත්ම පිණිස ද්වේතාවයක් බෙදෙනවා. දැන් හරියට මේ වගේ. දැන් ඔන්න යාළුවෝ කට්ටියක් එකතු වෙලා ක්‍රීඩාවක් කරන්න යනවා. යාළුවෝ කට්ටිය එකතු වෙලා ක්‍රීඩාවක් කරනකොට පිළ දෙකක් බෙදෙන්න ඕනේ. පිළ දෙක නැත්තම් ක්‍රීඩාවක් තියෙන්නේ නැහැ. දාන් වදින එකක් හරි ක්‍රිකට් ගහන එකක් හරි මොනවා හරි දෙයක් එක්ක ඕනම ක්‍රීඩාවක් කරන්න දෙපැත්ත බෙදෙන්න ඕනේ. දෙපැත්ත බෙදිච්ච ගමන් ක්‍රීඩාවක් තියෙනවා. එක මේ මේ එකට ඉන්නෝ ක්‍රීඩාවක් නෑ. ක්‍රීඩාවක් වුණාට පස්සේ මොකද? දෙපැත්ත වුණාට පස්සේ ක්‍රීඩාවේදී හැලහැප්පීන්, ගැටීන් මේ ආලෝක දිස. නමුත් හැලහැප්පීන්, ගැටීන් සිරු අරබු දඩ ගන්නවා. ඇයි දෙපිලකට බෙදුණා? එහෙනම් ඒ ක්‍රීඩාව කියන පැවැත්මක් තියෙන්න දෙපිලක් තියෙන්න ඕනේ. නැත්තම් ක්‍රීඩා පැවැත්මක් නෑ. ඒ වගේම තමයි අපේ ජීවිතේ පැවැත්මක් තියෙන්නේ මේ දෙපිලක් එක්ක දෙපැත්තක් එක්ක අජ්ජත්‍යයක් බහිද්දයක් එක්ක තමයි පැවැත්මක් තියෙන්නේ අජ්ජත්‍යයක් බහිද්දයක් නැතිකන පැවැත්මක් නැහැ යාළුවෝ ටික යාළුවෝ වගේමයි කිසිම ගැටණයක් නැහැ ක්‍රීඩාවක් නැතිනම් ගැටණයක් නැහැ යාළුවෝ ටිකක් යාළුවෝ විතරයි දෙපෙල් දෙපෙලකට බෙදීමක් නැහැ එතකොට දෙකම එකක් අජ්ජත්‍ය වහජ දෙකම එකක් දෙපිලක් නෙමෙයි දෙපිලක් වෙච්ච ගමන් ක්‍රීඩාවක් පැවැත්මක් එතකොට එහෙනම් අජ්ජත්‍ය බහිද්දා කියලා ද්වේතාවයක් අපේ බෙදෙච්ච නිසා තමයි පැවැත්මක් තියෙන්නේ. අන්නේ අජ්ජත්‍ය බහිද්දා කියලා බෙදා ගැනීමේ පදනමත් එක්ක අවිද්‍යාව නිසා ගොඩනගීච්ච පදනමත් එක්ක තියෙන දෙයක් තමයි අපි ගත්ත කායනපස්සන ආරමුණ. වේදනාපස්සන ආරමුණ, චිත්තනපස්සන ආරමුණ, ධම්මනපස්සන ආරමුණ කුමක්ද? අවිද්‍යාව නිසා ගොඩනගීච්ච ද්වේතාවයක පැවැත්මක්. අජ්ජත්‍ය බහිද්දා කියන ද්වේතාවයක පැවැත්මක් සසර පැවැත්මක් තම තමන්ගේ පැවැත්මක් නිසා ඔන්නගිච්ච දෙයක් අජ්ජත්‍ය බහිද්දා බෙදාගත්තා. දැන් හොයන්න තියෙන්නේ ඒ ගත්ත අරමුණ තුල පටිච්චසමුප්පාද හට ගැනීම. එතකොට ඒ ගත්ත අරමුණ ඇති වුණේ කොහොමද? අජ්ජත්‍ය බහිද්දා කියන බෙදා ගැනීමත් එක්ක. එහෙනම් මේ අරමුණේ සත්‍ය හොයනකොට මොකද අහුවෙන්නේ? ඒ ගත්ත අරමුණේ සත්‍ය හොයනකොට අහුවෙන්නේ අජ්ජත්‍ය බහිද්දා කියලා බෙදාගත්ත ද්වේතාවය තුල සත්‍යය. ගත්ත අරමුණේ සත්‍ය හොයනකොට අහුවෙන්නේ ඒ ගත්ත අරමුණේ සත්‍ය කියලා කියන්නේ අජ්ජත්‍ය බහිද්දා කියලා ද්වේතාවයක් බෙදාගත්ත දේ තුල සත්‍යය. එතකොට ඒකි සත්‍ය හොයනකොට ඉති අජ්ජත්ත සමුදය ධම්මවන පස්සීවා කායස්සං විහෙරති. අජ්ජත්ත වය ධම්මවන පස්සීවා. අජ්ජත්ත සමුදය වය ධම්මවන පස්සීවා. බහිද්දා සමුදය ධම්මවන පස්සීවා. බහිද්දා වය ධම්මවන පස්සීවා. බහිද්දා සමුදය ධම්මවන පස්සීවා. සමුදය වය ධම්මවන පස්සීවා. බුදුරණවහන්සේ මෙතන පැහැදිලි කරන්නේ මේක හොය හොයා බලන්නේ කාරණාවක් නෙමෙයි. මෙතන පැහැදිලි කරන්නේ මේ විදිහට තමයි සත්‍ය හොයනකොට නුවණ පදනම් කරගෙන සත්‍ය හොයනකොට දකින්න න්‍යාය. නුවණ පදනම් කරගෙන සත්‍ය හොයනකොට මේ බෙදාගත්තු ද්වේතාවය තුළ තමයි සත්‍ය හොයන්නේ. එතකොට යා අන්න අජ්ජත්ත බහිද්දා බෙදාගත්තු දේ තුළ සත්‍ය හොයමින් යනවා. සත්‍ය හොයමින් යනකොට මොකද අහුවෙන්නේ? සත්‍ය දකින්නකොට මොකද්ද වෙන්නේ? මේ බෙදාගත්ත ද්වේතාවය ඉදිරි වෙලා යනවා. අර ක්‍රීඩාව නිමා වුණාට පස්සේ යාළුවෝ ටික ආයාලුවමයි. ආයෙ බෙදා ගැනීමක් නැහැ යාළුවෝ ටිකමයි. අන්න ඒ වගේ ද්වේතාවය ඉදිරි වෙච්ච ගමන් මොකද වෙන්නේ? අන්න සම්පූර්ණයෙන් අර ක්‍රීඩාවේ පැවැත්ම දුරු වුණා වගේ ද්වේතාවය ඉදිරි වෙච්ච ගමන් පැවැත්ම දුරු වෙලා යනවා. අන්න අධ්‍යාත්මයි දෙකම එකට වැඩිනවා කුදු ක්‍රියාවක් විතරයි. එතකොට ඒක අහුණේ කොහොමද? මේ පටිච්චමුප්පාදේ සමුදේ හැවීමෙන්. ඒ හේව කොහෙනකොට කොමකින් දැක්කේ? ප්‍රඥාවතුලි. අන්නේනම් පටිච්ච සමුප්පාදය පදනම් කරගෙන සතිපට්ඨාන පුරුදු කරන්න පුළුවන් වෙන්නේ අන්න ඒකත් එක්ක. එහෙනම් සතිපට්ඨානය කියන දේ පුරුදු කරන්නට එකායන මාර්ගය සතිපට්ඨානය පුරුදු කරන්නට පටිච්ච සම්පාදනය දැනගන්නට ඕනේ. එතකොට දැන් කයක් ඇතැයි කියලා ගත්ත දේ තුල ඔන්න හොයනවා. බිදාගත ද්වේතාවය තුල සත්‍ය හොයනවා පටිච්චසමුප්පාදයත් එක්ක. සත්‍ය හොයගෙන යනකොට මොකද වෙන්නේ? ද්වේතාවය දුරු වෙනවා. ද්වේතාවය දුරු වෙනකොට ද්වේතාවයක් අජ්ජත්ත බහිද්දා කියලා ද්වේතාවයක් මත තමයි පදනම් කරලා ගොඩ නැගුණේ. කයවත් අරමුණ අපේ කෙස් ඔන්න අරමුණක් ගත්තා. මනස අරමුණක්. ළඟට ආනාපාන හතියේ හුස්ම රැල්ල එක්ක කයර පහසක්. නැතිනම් මනසට අරමුණක්. ඔන්න වේදනාව කයර පහසක්. සිතුවිල්ල මනසට අරමුණා ධර්මයක් මනසට අරමුණා ද්වේතාවය බෙදාගත්ත දෙක තියෙන්නේ පැවැත්ම. මේක හොයන් යනකොට බෙදාගත්ත ද්වේතාවය තුළ අත්තිකායෝතිව අත්ති වේදනාතිව අන්න ඇතයි කියලා ගත්ත දේ ද්වේතාවයත් එක්ක තිබ්බේ. හොයනකොට මොකද වෙන්නේ? නුවණ වැඩෙනකොට ද්වේතාවය දුර වෙලා යනවා. නුවණ වැඩෙනකොට ද්වේතාවය දුර වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? ද්වේතාවය දුර වෙනකොට ද්වේතාවයක් නිසා සකස් වෙච්ච ලෝකය ද්වේතාවයක් නිසා පරණ ගිච්ච ලෝකයේ මොකද වෙන්නේ? නැචකින්කි ලෝකේ උපාදේ අනිසිතෝච විහෙරති. ඇයි ප්‍රඥා වැඩෙනකොට ද්වේතාවය වෙන් වෙලා ගියාට පස්සේ අර හැලහැප්පි මොකුත් නැහැ. අන කීඩාව නැති වෙලා ගියා වගේ. යාළුවට ඒක තුනක්. ප්‍රයත්නක් නැහැ කීඩාව. එතකොට අර ගත්ත අරමුණ මොකද්ද කියලා බෙදලා බලන්න දෙයක් නැහැ. අරමුණක පදනම වෙච්ච පටිච්චසමුප්පාද හොයනකොට. අරමුණක පදනම වෙච්ච පටිච්චසමුප්පාද හොයන්න නැති නිසා තමයි අපි අර අරමුණ බෙදලා බලන්නේ. අරමුණ කොච්චර බෙද බෙදා බැලුවත් එයා බලන්නේ මොකද්ද? බෙදාගත්තු ද්වේතාවය තුළ තියෙන දෙයක එයා ඒ දේ බෙද බෙදා බලනවා තියනවා කියලා ගත්ත දේ තුළ නැහැ කියන දේ තියන්නේ. පටිච්චසමුප්පාදයට අහුවෙන්නේ. එහෙනම් පටිච්චසමුප්පාදයේ තේරුම් ගත්තොත් විතරයි මේ හතිපට්ඨානේ කියන කාරණා නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අන්නේ අජත්ත කියන කාරණාවත් තේරුම් ගත්තා. අජත්ත මහිත බෙදා ගැනීමත් තේරුම් ගත්තා. මේ දෙකම එකට වැඩනටි තේරුම් ගත්තා. නැත්තම් කවදාවත් මේ තුන තේරුම් අරගෙන මාර්ගය පුරුදු කරන්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ තුන තුලම සත්‍ය දකින්නවා අර පටිච්චසමුප්පාදය වෙනකොට. එතකොට යා දකින්නේ නිරෝධයක් නෙමෙයි සමුදයක් දකින්නේ. නිරෝධයක් හොයන තැනම තියෙන නිරුද්ධ කිරීමක් හොයන තැනම තියෙන මොකද්ද? නැත කියන දෘෂ්ටිය. නැතකේ දෘෂ්ටිය තියනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය. උච්චජ දෙක තියෙන සක්කාය දිට්ඨිය. උච්චජ තියෙනවා කියන්නේ සාස්ත්‍රය තියෙනවා. සාස්ත්‍රය උච්චජ දෙක අතර තමයි ප්‍රවැත්මක් තියෙන්නේ. පටිච්චසමුප්පාද න්‍යාය උදකින තාක්කත්. එතකොට තමයි අර බෙදාගැටි දේවල් තියෙන්නේ. දැන් හොඳට බලන කල්පනා කරලා අපි ඒ ගන්න සියලු අරමුණු සියලු අනුපස්සනාවට ගන්න සියලු දේවල් තුල තියෙන්නේ ද්වේතාවයක් බෙදාගත්ත දේ තුල තියෙනවා කියලා ගන්න හැකියි. අදින් තියනවා කියලා ගත්ත දේ බෙදලා බැලුවට අපි බැලුවා පටිච්චසමුප්පාදෙ නෙමෙයි. අපි හෙව්වේ පටිච්චසමුප්පාද සමුදයක් නෙමෙයි. අපි හෙව්වේ, අපි දැක්කේ, අපි බැලුවේ අර ගත්ත දේ තුල තියෙන නැතිවීම. ගත්ත දේ නිරුද්ධ කිරීම. ගත්ත අරමුණ නැති කිරීම. වේදනාව නැති කිරීම. ඊළඟට සිත නැති කිරීම. මෙන්න මේක නැති කිරීම ගත්තම සක් අපි සමුදයක් හෙව්වේ නෑ. පටිච්චසමුප්පාදේ සමුදේ කියන කාරණා බැලුවේ නැහැ. එතකොට එහෙනම් බලන්න මේ කාරණාව පටිච්චසමුප්පාදය තේරුම් ගන්න නැති තාක්කල් සතිපට්ඨානය පුරුදු කිරීම නිවන් මාර්ගයක් වෙන්නේ නැහැ. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. සතිපට්ඨානය කියලා කියන්නේ ඒකායන මාර්ගයක් නිවන් මාර්ගයක් බවට පත් වෙන්නේ මෙන්න මේ විදිහට පුරුදු කරොත්. එහෙම පුරුදු කරනවා නම් කියන්නේ අනිවාර්යෙන් එයා එක්කෝ සතියක් එක්කෝ අනිවාර්යෙන් අවුරුදු 7ක් ඇතුළ අනිවාර්යෙන් නිකලෙස් වෙනවා නැත්නම් අනාගාමී වෙනවා. ඇයි ඒකට හේතුව දකින්නේ සම්පූර්ණ මේ සත්‍ය ස්වභාවය. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මෙතන පැහැදිලි කරනකොට ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි වීරය තියෙනට වනේ සම්පජානෝ නුණ තියෙනට වනේ සතිමා සිහිය තියෙනට වනේ ඒ ඔක්කොම තියෙනට වනේ සිහියයි වීරයයි නුණයි. වීරයෙන් තමයි මේක හොයන්නේ. ප්‍රඥාවෙන් තමයි මේක දකින්නේ. සිහියෙන් තමයි ඒක යොමු කරගන්නේ. එතන මේ තුනම තිබිච්ච තැන තමයි දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේ ප්‍රඥාව එකයි භාග්‍යවතුන් වහන්සේ දෙකෙන් ප්‍රඥාව ඇති තැන තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය සම්පූර්ණ තියෙන්නේ. ප්‍රඥාව ඇති තැන ඒ ශාසනේ නෑ. එහෙනම් මේ සතිපට්ඨානයේ දේශනාව තුළ සතිපට්ඨානයේ ඒකායන මාර්ගයක් බවට පත් වෙන්නේ මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම පටිච්චසමුප්පාද න්‍යායත් එක්ක තේරුම් ගන්නකොට අපි හොයන්නට ඕනේ පටිච්චසමුප්පාද වර්තමානයේ තුළ ඒ අරමුණ තුළ ගත්ත අනුපස්සනාව තුළ අවිද්‍යාව සංඛාරේ විඥානේ නාම රූපේ ඊළඟට සලායතන ක්‍රියාකාරීත්වයේ ඊට පස්සේ ඒ සියලු දේවල් අපි හොයනකොට අපි දකින්නේ පටිච්චසමුප්පාද ප්‍රවැත්මක් මිසක් අර දෙක ප්‍රවැත්මක් නෙමෙයි. ඒ පටිච්චසමුප්පාද ප්‍රවැත්ම සම්බන්ධය අහුනා නම් අන්නේ උද නිරෝධයත් අහුවෙලා යනවා. නිරෝධය සාක්ෂාත් වුණා නම් නිකලස් වෙනවා. ඒ මම කියපු කාරණා හොඳට හිතලා බලන්න. නිරෝධ වීමක් අපට ලැබුණා නම් නිරෝධ වීමක් ලැබුණේ කොමකද? තිබිච්ච අරමුණේ මිසක් අවිද්‍යා නිරෝධෙ නෙමෙයි. අවිද්‍යා නිරෝධ වුණා නම් නිකලස් වෙනට ඕන. එහෙනම් අපි දැක්කේ ගත්ත අරමුණ නිරුද්ධ වීම. එහෙනම් ඒ නිරුද්ධ වීම තියනවා කියලා ගත්ත දෙයින් නිරුද්ධ වීම. එහෙනම් අවිද්‍යා නිරෝධයක් නෙමෙයි දැක්කේ අවිද්‍යාව මත පදනම් වෙච්ච බෙදාගත්ත ලෝකයේ තුල ගත්ත අරමුණ නැති වීම. හැබැයි ඒ තුලින් කවදාවත් මාර්ගයක් හු වෙන්නේ අපට පුළුවන් ලෝකයේ තුල එකතුන වෙන්නේ. අපට අරමුණු එන හැම අරමුණක් නැති වෙනවා දැකින පුළුවන් නම් අපි දැකින අරමුණු නැති වීමක් උසස් පරිසම්බන්ධීමක් නෙමෙයි. ලෝකයක් එකතු නැති වෙන්න පුළුවන්. ඇයි අපේ ලෝකයේ ප්‍රශ්නයක් කියන්නේ අරමුණෙන්නේ? ඇහෙන් පේන දේ, කනෙන් ඇහෙන දේ, නාසයෙන් දිවෙන් කයින් මනසෙන් ලැබෙන දේ. අපි ඒක නැති කර කර බලනවා නම් හැම මොහොතකම ප්‍රශ්නයක් නෑ. ඒ එකතු වෙන දෙයක් නෑ. හැබැයි මුලාව හිමුයි. මුලාව දුරු වෙන්නේ නෑ. අපේ රාගය ඉන්නේ නෑ, දේශය ඉන්නේ නෑ, කාමයත් එක්ක අපි එකතු වෙන්නේ නෑ. නමුත් මුලාවත් එක්ක අපි හිම එකතු වෙලා ඉන්නේ. ඒ මම තමයි මේ දෙකේ සියල්ලම තේරුම් ගන්නේ අර එන අරමුණ. පටිච්චසමුප්පාදයක වෙනවා නම් ඒ කිසිදයක් එයාට නැති කරන්න අවස්ථාවක් නැහැ. ඉතින් එහෙනම් මේ සතිපට්ඨානයේ කාරණාව සැබෑවටම ප්‍රායෝගිකව ඒකායන මාර්ගයක් නිවන මාර්ගයේ ඒකායන මාර්ගයේ බවට පුරුදු කරන්න මේ පටිච්චසමුප්පාදය මේ තුළ තියෙනවා. පටිච්චසමුප්පාද දිනා වගේම තමයි මේ තුළ ආර්ය සත්‍ය තියෙනවා. ආර්ය සත්‍ය කියන්නේ ආර්ය සත්‍ය මහතිපට්ඨාන සූත්‍රයේ අවසාන දක්වාම ආර්ය සත්‍ය තියෙනවා. දැන් අපිට අවසාන නිමිති විතරයි ආර්ය සත්‍ය තේරෙන්නේ. අවසාන අනුපස්සනාව තමයි ආර්ය සත්‍ය විස්තර කරන්නේ සම්මුති නිකලස් වීම පිණිස. හැම තැනම ආර්ය සත්‍ය තියෙනවා. දැන් කයක් ඇතයි කියලා ගත්තේ මොකද්ද? හටගත් සංස්කාරය. සංස්කාරය හටගත්තේ කොහොමද? පටිච්චසමුප්පාදය. එහෙනම් සමුදය වය වශයෙන් දකින්නවා කියන්නේ අන්න නිරෝධය දකින්න වය වශයෙන් දකිනකොට. එතකොට මේ පුරුදු කරන දේ මාර්ගය. එහෙනම් ආර්ය සත්‍යයත් සම්පූර්ණ අන්තර්ගතයි. එතකොට හැමතැනම මේ ආර්ය සත්‍ය තියෙන්නේ. අවසානයේදී දකින ආර්ය සත්‍ය තුල සත්‍ය දැකීම තුලින් තමයි මාර්ගයේ විසින්ම මාර්ගයේ සත්‍ය දකිනකොට අනනිකලෙස. ඊළඟට මේකේ බොජ්ජංගත් ඇදෙනවා. සත්‍ය දකිනකොට සතියේ. එතකොට මේකේ සත්‍ය හැවීමක් මිසක් අපට බොජ්ජංගති කර ගැනීමක් නෙමෙයි තියෙන්නේ. සත්‍ය හොයනකොට ඒ තුල තියෙන පදනම තමයි සති සම්බොජ්ජංගේ, ධම්මචි සම්බොජ්ජංගේ. ඇයි සතිය තමයි සීය. බෝධි අංගයක් කියන්නේ නිකං සීය නෙමෙයි. අවබෝධයට යොමු වෙච්ච අංගයක් සීය. නිකං සීයක් නෙමෙයි. අවබෝධයට යොමු වෙච්ච අංගයක් සීය. අනුහති සම්බොජ්ජංගේ, ධම්මචි සම්බොජ්ජංගේ. ධර්මයේ ඉමසන්නේ අවබෝධයට යොමු වෙච්ච අංගයක් හැටියට. ඉතින් මෙතන පටිච්චසමුප්පාද සම්බෝධය හොයන්නේ. ඊළඟට විරිය තියෙනවා එතන. ඊළඟට හැබැයි වීරිය කියන්නේ අවබෝධයෙන් මුචංගයක් කියනට මේ අවබෝධය පිණිසමයි එක තියෙන්නේ. පස්සද්ධිය, සමාධිය, ප්‍රීතිය, උපේක්ෂාවයි සියල්ලක් මෙතනට ගන්නවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්ම ටික. සද්ධාව, වීරිය, ස සතිය සමාධිය ප්‍රඥාව මේ සිල් දේවල් ඒ පටිච්චමුප්පාදය නැත්නම් කයේ කයානුව දකිනකොට ඒ සිල් දේවල් හට ගන්නවා. නමුත් කය දැක්කට වේදනාව දැක්කට සිත කියලා දෙයක් අපි මවාගෙන දැක්කට ධර්මයන් කියන දෙයක් මවාගෙන දැක්කට මේ පටිච්චසම්පදංගෙන් ගැටෙන්නේ නැහැ. පටිච්චසම්පදංගෙන් තේරෙන්නේ නැහැ. සතිපට්ඨාන මේ විදිහට වැඩෙන්නේ නැහැ. සතිපට්ඨාන මේ විදිහට වැඩෙන්න නම් අර සියලු දේවල් ඒ විදිහට පටිච්චසමුප්පාදයට අනුකූලව ඉවසන්නට ඕන. එහෙම ඉවසනකොට තමයි මේ අජ්ජත් බහිද්දා කියලා බෙදාගත්ත දේ එක්ක සමුදි ධම්මානුපස්සීව ධම්මානුපස්සීව සමුදි වය ධම්මානුපස්සීව කියන මේ සියල්ලක්ම ඇතයි කියලා ගත්ත දේ තුල සත්‍ය දකිනකොට ඒහා එකතුනේ වාසය කරන්නේ. එහෙම නැතුව එකතුනේ වාසය කිරීමක් නෙමෙයි වෙන්නේ. අපි නැහැ කියලා අරගත්තට පස්සේ අපිට එකතුන දෙයක් නැහැනේ. නැහැ කියලා ගත්තොත් එකතුන දෙයක් නැහැ. අපි හිතන්නේ නැහැ කියලා ගන්නවා කියලා. නමුත් නැහැ කියලා ගන්නව නෙමෙයි. ඇතයි කියලා ගත්ත දේ සත්‍ය හොයනකොට අන්න එකතුනේ වාසය කරනවා. එහෙනම් බලන්න මේකට ප්‍රධාන වෙන කාරණාව තමයි ප්‍රඥාව තියෙනට ඕනේ. ප්‍රඥාව කියන කාරණාව අපිට බාහිරින් කෙනෙකුට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. يعني ප්‍රඥාව කියන කාරණාව අපේ ජීවිත අභ්‍යන්තර තියෙන අංගයක්. දැන් සීලය, සමාධිය, ඊළඟට අනිත් සියලු දේවල් අපි තුල මම ඇති කරගන්න දෙයක්. ප්‍රඥාව කියන අභ්‍යන්තර අංගයක්. අභ්‍යන්තර අංගය කියන කාරණාව මේ විමසීමත් එක්ක ඒ සිදුවෙන චින්තන හැකියාවත් එක්ක ගොඩනගෙන දෙයක්. එතකොට මම නෙමෙයි නිරෝධය දකින්නේ. දැන් අපි හැම මොහොතකම ගත්ත දේ තුළ මම නිරෝධය දකින්නේ. මම නිරෝධය දකින දේ තුළ තියෙනවා කියලා ගත්ත දේ නැති කිරීමක් වෙන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ ඇතුලෙන් ගොඩනගි චංගයක්. ඒකේ ඒකින් නිරෝධය දකින්නවා කියලා කියන්නේ මේ බොරු පදනම අහු වෙනකොටම පදනමත් එක්ක මේ පදනම බොරු නම් පැවැත්ම නැහැ කියලා දකින්නේ. එහෙම නැතුව නැති කිරීමක් නෙමෙයි. එතකොට මේ ප්‍රඥාව කියන කාරණාව මේ විදිහට පටිච්චසමුප්පාදේ නෝනින් විමසනකොට ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ අර චින්තන හැකියාවත් එක්ක. හරියට මේ අපේ ජීවිතය තුළ මේ ගොඩනගෙන ප්‍රඥාව වෙන කෙනෙකුට දැන් අපි දැන් බුදුරණවහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් යෝනිසමනසිකාරය කරන්නේ නැතිනම් අහපු ධර්මයට අනුව කවදා ප්‍රඥාව හටගන්නේ නැහැ. ඒක අර බලන්න අර පෙස්ස බුදුරණවහන්සේ දකිනවා එයාට ධර්ම අවබෝධකම හැකියාව තිබ්බා. නමුත් එයා ඒකට යොමු වෙලා තිබුණේ නැහැ. අන්න ප්‍රඥාව තිබුණේ නැහැ. එයා ධර්මය අවබෝධ කරන්න උගියා. ඊට පස්සේ අර වයසක ජෝඩුවක් පිළිලා බුදුරණවහන්සේ බහැදලි කරන මේ ජෝඩුව තරුණ කාලයේ ධර්මයට ආවනම් රහත් වෙනවා. ඊළඟ කාලෙදී ආවනම් අනාගාමී වෙනවා. ඔහොමම බහැදලි කරන දැන් මේ වයසක ජෝඩුවට ඒ හැකියාව නැහැ. එතකොට එහෙනම් ඒ හැකියාව අපිටල වඩා නැගෙන්නට ධර්මය හා චින්තන මෙහෙවරට මොන. එහෙම නැතුව අපි කොච්චර යමක් පුරුදු කරාට අපේ අභ්‍යන්තරේ මේ විදිහට මාර්ගය පුරුදු වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රඥාව කියන කාරණාව හරියට මේ අර බුදුරණවහන්සේ මෛත්‍රිය ගැන පැහැදිලි කරනවානේ. එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දරුවට තියෙන සෙනෙහස වගේ කියලා. දරුවට තියෙන සෙනෙහස වගේ තමයි මෛත්‍රිය. දරුවට තියෙන සෙනෙහස කියලා කියන්නේ හිතලා විතරක් වලින් දාන දෙයක් නෙමෙයි. මගේ දරුවෝ සුපත් වේවා තරහ නැති වේවා මගේ දරුවෝ හොඳක් වේවා කියලා අමුතුවෙන් බලෙන් හිතන දෙයක් නෙමෙයි. අභ්‍යන්තරයෙන් හැඟීමක් තියෙන. දරුවෝ වැරද්දක් කරා ජහනවා. නමුත් දරුවා ගැන කිසිම ද්වේෂයක් නැහැ. අභ්‍යන්තරයෙන්ම තියෙනවා හැඟීමක් මෛත්‍රිය කියන කාරණා. ඒක ඇතුළේ තියෙන දෙයක්. ඒක වෙන කෙනෙකුට ආරෝපණය කරන්න බෑ. බලෙන් දාන්න බෑ. අන්න ඒ වගේ තමයි ඒ කාරණාව ඇතුළේ තියෙන දෙයක් වගේ තමයි ප්‍රඥාව කියන කාරණාවත් අභ්‍යන්තරයේ ගොඩනැගෙන දෙයක්. ඒ ප්‍රඥාව කියන කාරණාව බලෙන් තව කෙනෙකුට ඒ කියන්නේ බලෙන් අර බාහිර අංගයක් ඇති උපද්දව ගන්න එකක් නෙමෙයි. බාහිර අංගයක් ඇති කරගන්න දෙයක් නෙමෙයි. ඒක ඇතුළෙම හටගන්න දෙයක්. ඒ ඇතුළෙම හටගන්න ප්‍රඥාවට පදනම තමයි මේ පටිච්චසමුප්පාද න්‍යාය ඉමසීම. එහෙනම් පටිච්චසමුප්පාද න්‍යාය ඉමසන්න නැතිව තාක්කල් අපට මේ හතිපට්ඨානයේ ඒකායන මාර්ගයක් හැටිය නිවන මාර්ග පුරුදු කරන්න බෑ. ඒ නිසා තමයි අද ගොඩක් වෙලාවට සතිපට්ඨානෙ පුරුදු කරනවා කියලා මේ මූලික දේ විතරක් නැත්නම් අර සිහිය පවත්වන දේ විතරක් පුරුදු කළා. ඒකේ ඒ පැවැත්වීම තුළින් යම් කිසි සහනයක් තියෙනවා, සැනසීමක් තියෙනවා. හැබැයි ඒ පුරුදු කරලා නැති වෙච්ච එක මොකද වෙන්නේ? අභ්‍යන්තර වැඩිච්ච දෙයක් නෑ. ඒ නිසා මොකද වෙන්නේ? අන්න පිරියනවා. ඇයි පුරුදු කරන්න ඕන දේ පුරුදු කරා කියලා හිතනවා. ප්‍රතිඵලයක් ලැබුණ නැහැ කියලා හිතනවා. ඒ නිසා අහපව එකට යොමු වෙන්නේ නෑ. අන්න හිත නිරායාසයෙන් අනිත් පැත්තට යොමු වෙනවා. හැබැයි අපි මේ නිවැරදි තේරුම් ගන්න යම පුරුදු කරන උත්සාහ කරා නම් ඒ පුරුදු කරන උත්සාහ කරපු දේ තුල පොඩ්ඩක් හරි පුරුදු කරනවා නම් අභ්‍යන්තර යමක් තියෙනවා. ඒ අභ්‍යන්තරයේ තියෙන දේ කවදාවත් නැති වෙලා යන්නේ නැහැ. අර දේ අර අරකේ නෙමෙයි తాවකාලික ආස්වාද తాවකාලික සැනසීමක් විතරයි. ඒක යම් කිසි දවසක් නැති වෙලා යනවා. ඒක සමහරවිට මේ ජීවිතේ නෙමෙයි වෙන්න පුළුවන්. බ්‍රහ්ම ලෝක ගිහිල්ලා ඉරක් නැති වෙලා යනවා. නමුත් අර කාරණාව කවදාවත් නැති වෙලා යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පටිච්චසමුප්පාදයේ එක මේ පටිච්චසතිපට්ඨානයේ නිවර්දි පුරුදු කරගන්න දරන උත්සාහය අපි ඒකත් එක උත්සාහය දරනවා නම් නිවැරදිව නිවන් මාර්ගයේ මොකද්ද කියන කාරණා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කාරණා දෙක පොඩ්ඩක් ගලපලා බලන්න. මම ඒකම විස්තර කරන්න උත්සාහ කරේ. ගලපලා බලන්න සතිපට්ඨානයේ තුල පටිච්චසමුප්පාදය ගලපන්නේ කොහොමද? සතිපට්ඨානයේ තුල පටිච්චසමුප්පාදයත් එක වඩන්නේ කොහොමද? පටිච්චසමුප්පාදයේ දකින් සතිපට්ඨාන වඩන්නේ කොහොමද? මෙන්න මේ කාරණාව ගැලපෙන බුදුරණවහන්සේගේ ධර්මයේ හැම එකක්ම තියෙන්නේ එකින් එකට ගැලපෙනවා. හැබැයි ගැලපෙන විදිහට හිතන්නට ඕන. ගැලපෙන විදිහට චින්තනයේ හැසිරුවේ නැතිනම් ගැලපෙලා යන්නේ නැහැ. අපි යමක් පුරුදු කරනවා විතරයි සතිපට්ඨානයේ ඒ තුලින් අපට ප්‍රඥාව වැඩෙන්නේ. ඉතින් මම මේ කාරණාව මේ ඉස්මතු කරන්න තමයි මේ කරුණු ටික කිව්වේ. මේකේ මොනවද තේරුම් ගන්න කාරණාවක් තියෙනවද?